තෙරුවන් සරණයි තුලානි මහත්මිය.
හොඳයි රවි මහත්මයා. එහෙනම් අපි පටන් ගමු නේද රවි මහත්මයා.
හොඳයි.
හොඳයි. හොඳයි. එහෙනම් අද දිනත් මේ ධර්ම සාකච්ඡාව පවත්වීම සඳහා මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා, ඒ වගේම ගෞරවනීය තනමල් විල ඥාන විමල ස්වාමීන් වහන්සේත්, ගෞරවනීය කුරුණෑගල රතනසාර ස්වාමීන් වහන්සේත්, ගෞරවනීය මාතලේ අමදදස්සි ස්වාමීන් වහන්සේත් අප සමග සම්බන්ධ වෙනවා. අප ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා මේ ධර්ම සාකච්ඡාව පවත්වාගෙන යන්න කියලා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපි හැම දෙනා වෙනුවෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දෙපා නමස්කාර පූර්වක පිළිගන්නවා. මේ අදත් මං හිතන්නේ අපේ ස්වාමීන් වහන්සේලා තුන්නමම සහභාගී වෙනවා. තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේ තනමල්ලල ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නා නේද? තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙමයි. අපි එහෙමනම් මේ සාකච්ඡාව ආරම්භ කරන්න මේ කාට හරි ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න. පෙරවන් සරණයි. මයික් එක මේ අන්මියුට් කරලා කතා කරමු.
පෙරවන් සරණයි කොබ්බලගේ මහත්තයා, පෙරවන් සරණයි සියලුම දෙනාට, සියලුම ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා. කොබ්බලගේ මහත්තයා, මේ ගැටලුව මට ආවේ ඇත්තටම කලින් විසඳිලා තිබ්බ ගැටලුවක් නැවත වෙනත් ආකාරයකින් ආවා. මේ සතියේ මේ පන්සලට දානය ගෙනිච්චාම ඒ වෙලාවේ වැඩ සිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්ක මම ධර්ම සාකච්ඡාවක් කළා. එයිදී ඇත්තටම මේ සක්කාය සුවීකත්වය අන්න ඒක සම්බන්ධයෙන් කතා කළේ. එතකොට සක්කාය කියලා තියෙන්නේ පංච උපාදානස්කන්ධය. ඊට පස්සේ කොබලගේ මහත්තයා රිප වුණා මේ සූල වේදල්ල සූත්‍රයත් මහපුන්නම සූත්‍රයත්. ඒකේ පංච උපාදානස්කන්ධයයි උපාදානයයි ඒක දක්වලා තියෙනවා. එතකොට එතන පංච උපාදානස්කන්ධයයි උපාදානයයි එකකුත් නෙමේ දෙකකුත් නෙමේ. උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධයට තියෙන ඡන්ද රාගය විදියටයි මට තේරුණ විදියට තිබ්බේ. ඒ අතරෙම අපි කතා වුණා සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියට එනකොට රූප වේදනා ඒ විදියට පටන් අරන් තියෙන ස්කන්ධ විදියට නෙමෙයි. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ගෙන් දැන් මොකද්ද පංච උපාදානස්කන්ධය කියන එක මෙව්වා වෙනකොට ආවේ පංච උපාදානස්කන්ධයට පංචස්කන්ධයට තියෙන උපාදානය තමයි පංච උපාදානස්කන්ධය. එතකොට මම ප්‍රායෝගික අත්දැකීමකින් ප්‍රායෝගිකත්වයකින් පංචස්කන්ධය ලැබෙනවද කියලා අහනකොට පංචස්කන්ධය රහතන් වහන්සේ කෙනෙකුට තියෙන එකක් අන්නේ විදියට තමයි අපේ සාකච්ඡාව ගියේ. එතෙන්දී මගේ පොඩි ඩිසඇග්‍රීමන්ට් එකක් වුණා. පංචස්කන්ධයක් රහතන් වහන්සේ කෙනෙකුට තියෙන්න බෑ කියලා. මොකද පංචස්කන්ධය ඩිෆයින් කරනකොට එතන තියෙන්නේ එතන කාල තුනම එනවා. අතීත අනාගත ඒක මන් දන්නා තරමේ රහතන් වහන්සේ කෙනෙකුට කතා කරන්න බෑ. ඒ නිසා ගැටලුව ආවා මේ කොහොමද මේ පංචස්කන්ධයක් අපිට ප්‍රායෝගික මට්ටමින් අත්දකින්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒක වචන මාත්‍රයක් විතරක්ද කියන එක පොඩ්ඩක් මට පොග්ගලගේ මහත්තයා පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය ඒ දෙක අතර තියෙන සම්බන්ධය ඊට පස්සේ ඒක සක්කාය සහ සක්කාය දිට්ඨියට පොඩ්ඩක් දලපලා පහදලා දෙනවා නම් බොහොම පිං. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේලා දෙනවද?
තෙරුවන් සරණයි. ප්‍රශ්න කිහිපයක් මෙතන ඉදිරිපත් වුණා. මම හිතනවා ඔකට ඉතාම වැදගත් උත්තරයක්, කියන්නේ විශාල කාලයක් ගන්න වෙනවා. එහෙදී විශේෂයෙන්ම ඊයේ හවස් කාලයේදී අපේ සාමිනාසෝ පංචපාදනස්කන්ධය පිළිබඳව දේශනයක් කරා. ඇත්තටම ඒකදී ඒ දේශනාවේ මුල් අර්ධයේදී, මුල් කොටසේදී කෙනෙක් දෘෂ්ටිගත වශයෙන් යන්න තියෙන පැතිකඩ ඉවත් කරලා, කටුකොහොල් ඉවත් කරලා ඒ තැන් වල අපිට යන්න පුළුවන් රින්ගාගත හැකි තැන් කොහොම කටුකොහොල් ඉවත් කරලා ඊට පස්සේ මම හිතනවා ස්වාමීන් වහන්සේ කාලාන්තරයක් මොනොල්ලේ පැහැදිලි කරලා ඔය කාරණාවන් පිළිබඳව, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද, ඊළඟට පංචස්කන්ධය කියන්නේ මොකද්ද, ඊළඟට පස්සේ රූප වේදනා සංඥා සංකාර කියන්නේ මොනවද තනක්ද, ඊළඟට රූප වේදනා සංඥා සංකාර පාදක කරගෙන ඒකේ විද්‍යයකට යන්නේ කොහොමද, ඉති රූපං ඉති රූපස් සමුදය කියලා ඉතර වීමත් එක්ක කියන කාරණාත් එක්ක මම හිතනවා ඒ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් අපේ සාමිනාට සිද්ධ කරා. මම ඒ නිසා මූලික වශයෙන්ම යෝජනා කරනවා ඒ පිළිබඳව කරන ලද දේශනාව. මම හිතනවා එතුමා අහපු ප්‍රශ්න ඉතාම වටින සහ වැදගත් ප්‍රශ්නයක්. එතුමාට ඉතාම කරුණාවෙන් මෙසිතින් සිහිපත් කරනවා ඊයේ දවසේදී සිද්ධ කරන්නට යෙදිච්ච දේශනාවට අවධානය යොමු කරන නම් ඒක මම හිතනවා අපි සිහිපත් කරන කාර්යයට වඩා ඉතාමත් වටිනවා කියලා. ස්වාමීන් වහන්සේ ඉතාම කරුණාවෙන් අපිට මතක් කරා අර දවසක් උපමාවක් අරගෙන කෙත ගෝවියා සහ බීජයත් ඒ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරලා කතා කරා. එතනදී ස්වාමීන් වහන්සේ ඉතාම මෙච්චිතෙන් කරුණාවෙන් සිහිපත් කරන්නට යෙදුණා. ගොවියෙක් ඉන්නවා, ඒ ගොවිය දක්ෂ ගොවියෙක් වෙන්න ඕන. ඒ වගේ අර විමුක්තිකාමී, කියන්නේ මේ සතර පිළිබඳව ජීවිතය පිළිබඳව හොයන කෙනෙක්. එයාට මේ ජීවිතේ තියෙන දෛනික දේවල් වලින් එයාට කුළු ගැනිලා තියෙනවා, ඉස්මතු වෙලා තියෙනවා මේ ජීවිතේ තියෙන දුක්බර ස්වභාවය. ඉතින් එයාට අවශ්‍යයි අත්‍යවශ්‍යම මේ ජීවිතේ තියෙන නොවටිනාකම් තුළට වටිනාකම් ඔබවල ගත කරන ජීවිතයේ නොවැදගත්කම කියන දේ ඉක්මතු වෙනවා. ඒ නිසා යාට අවශ්‍ය ඇත්තටම මේක ඉන්න කෙනාට, ඉස්සලා මූලික වශයෙන්ම ඉන්න කෙනෙකුට සතරෙන් ඉවත් වෙන්න ඕන ස්වභාවයක්. ඒක මේ ජීවිතයේ දුක්බර ස්වභාවය. යන්න එතෙන්දී යා යොමු වෙනවා මේ දහමකට යොමු වෙන්න ඕන කියන කාරණේ. අද දහමක් කරා යොමු වෙන්න ඕන කියන කාරණයක් එක්ක එයා මොකද කරන්නේ? එයාට අවශ්‍යයි. ඉතින් එතෙන්දී ගෝලියා කරන්න ඕන දේවල් ටික සංනාත ලස්සනට පැහැදිලි කළ යුත්තේ මොකද්ද කියලා. එයාට ගෝලියට බඩගිනු වුණාට එයාට මේ කියන්නේ එයාට බඩගින්න තිබුණාට එයාට කුසගින නිවා ගන්න නම් එයා ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. එතකොට එයා මුලින්ම කරන්න ඕන සරුකිතක් සකස් කරන්න ඕන. ඒ සරුකිත සකස් කරද්දී ඒ කියන්නේ අර කෙතට අවශ්‍ය මූලික දේවල් ටික එයා කරන්න ඕන. මොකද ඒ මූලිකවකින් කළ යුතු කාරණේ තමයි ඒ සරුපසක් තියෙන්න ඕන, ජලය යොදන්න ඕන, ඊපස්සේ කෙත සීසන්න ඕන. ඔන්නෝගේ සාරවත් එක. ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න මූලික වශයෙන්ම කෙනෙක් මෙදිහත් වෙනා කරන්න ඕන කාරණාවන් ටික. එයාගේ උත්සාහය, උනන්දුව, කැපකිරීම මත අර කෙත සරු කරන්න ඕන. ඒ වගේ අර අපේ ජීවිතයේ තියෙන ඕන සුදුසුකම් ටිකක් මේ ඒ උපමාවත් එක්ක මෙනෙහි කරා. ඒ සුදුසුත්වය කියන කාරණයෙන්, ඒ සුදුසුත්වය කියන කාරණාවත් එක්ක කෙනෙකුගේ ජීවිතේ දවසෙන් දවස මේ ඒ ಗುಣධර්ම කියන දේවල් ජීවිතේ තැනිලා තියෙත්තා. තන හිත හිත. ඒ හිත හිත කරන්න ඕන දේවල් කල්පනා කරන. ඊළඟට කියන්නේ මේ ජීවිතේ තියෙන නිස්සාරත්වය. මේ ජීවිතේ තියෙන නිස්සාරත්වය කියන දේ ඉස්සරහට වාක්‍යයක් යොදාගෙන නෙමෙයි, මේ තමන්ට දැනෙන්න ඕන මේ කරන කටයුතුත් එක්ක. තමන්ගේ ජීවිත අත්දැකීමක. ඉතින් ඒකට තමයි අපේ ස්වාමීන් වහන්සේ ඔය බොහෝ දෙනෙක් මේ කතා අද දවසේදීත් මේ කාලේ පුරාම ප්‍රස්තුත කරගත්ත ඒ සීන උපමාව සීනි පෙනරහ කියන ජීවිත අත්දැකීමත් එක්ක ජීවිතය අර අසරණ සමනිස්ථාරත්වයක් එක්ක ඒ වගේ කෙනෙක්ට මේ අසරණකම කියන දේ දැනිලා තියෙන්න ඕන. ඒ වගේම ඒ කෙනාට අර කියන්නේ කල්යාණ මිත්‍රයෙක් නැමුණු බව ඒ වගේ ඒක කියන්නේ ආයාසාත්මකව කරන කාරණටත් වඩා ඒකත් ඉතාම වටිනවද සංඥාස් ඉපත් කරනොත් හිත හිතා අර නිරායාසයෙන්ම තමන්ගේ ආසරණකමත් එක්ක ඒ යොමු වීම ඔන්න ඔය වගේ අනේ කෙත සකස් කරද්දී කෙත ගොවිය හිටියට කෙත තිබුණාට ඒ ගොවිය හිටියත් කෙත තිබුණත් ඒ අදාළ දේ එන්නේ නැහැ. අන්න එතනදී සරු බීජයක් අවශ්‍යයි. ඒ සරු බීජයක් අවශ්‍යයි. අන්න එතනදී ඒ කාලයට ඒ දේශගුණයට සරිලන 3 මාස හරි 4 මාස හරි ඒ කෙතට දේශගුණයට කාලයට උපයෝගී වන සරු බීජ තෝරා ගත යුතුයි. අනේ සරු බීජය අපි ගෙනල්ලා අපි ගෙදර තැබුවාය කියලා ඒක පැනවෙන්නේ නැහැ. ඒ රෝපණය වීමේ කෘත්‍ය සිද්ධ වෙන්නේ නැහැ. අනේ සරු බීජය වගේ තමයි සාමිනාතේ උපමාන්ත දක්වනවා අර එතුමාගේ ප්‍රශ්නයට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවන් සොයන තියාගන්නවා. ඒ සෙවීම කළ යුත්තේද ගොවිය විසින්මයි. ඒ කියන්නේ සොයන තබා ගැනීම. හැබැයි එතන ඉඳලා කෘත්‍ය ගැන කතා කරලා එතන ඉඳලා කරන්නේ බීජයට අනුරූපවයි ඒ කටයුතු ටික කරන්නේ. බීජයට ඒ කියන්නේ බීජය රෝපණය කිරීමේ කටයුත්තේ එතන ඉඳලා ගොවියාගේ මේ දිහස්තීම ගැන කතා කරන්න බෑ. හැබැයි කුඹුර සකස් කෙත සකස් කිරීම සහ සරු බීජ දේශ ගුණයට කාලයට අනුරූපව ඒ බීජය රෝපණය ස්ථීරීමේ කටයුත්ත කරන්නේ ගොවියා. හැබැයි එතන ඉඳලා බීජයට අනුරූපව ඊට අදාළත්වයෙන් යුක්තව ගොවියා කටයුතු කරනවා මිසක ගොවියාට අදාළව බීජේ එතනේ කටයුතු ටික කරන්න බෑ. එතකොට ඒ බීජයට අනුවයි අපි පොහොර යෙදිය යුත්තේ. බීජය කියන විදිහටයි ජලය සැපේ යුත්තේ. නැත්නම් ගොවියාට නිවාඩු පාඩු වෙලාවකට ගොවියාට අවශ්‍ය පරිදි ගොවියාට කැමතුණාට ඉතාලම ඉක්මනින් මේක මේ සරු කරගෙන නැහැ ගොවියට කරන්න බෑ. ඒක බීජයට අනුරූපමයි. අන්න ඒ වගේ තමයි අර රූප වේදනා සංඥා සංකාර කියන කාරණාවන් අර ජීවිතය තුළින් ඉස්මතු කරන්නේ. ඒක ඉතින් විමුක්තිකාමී චින්තනයේදී ඒ පාරිභාෂික වචන ටික සහ ජීවිතේ භාවිතත්වයත් එක්ක ඕන රූපණ විඳින් හඳුනා ගැනීම දැන ගැනීම කියන කාරණාවන් එක කතා කරනවා. එතකොට අර ඒක තමයි කෙනෙක් මූලික වශයෙන් අන්න එතෙන්දී අර බීජයේ අර කියන්නේ වැඩිම කියන යෙදීමක් තියෙනෝනේ. අන්න ඒ යෙදීම කියන කාරණාවන් එක්ක තමයි කතා කරන්නේ රූප උපාදානස්කන්ධ වශයෙන් රූප උපාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදානස්කන්ධවල අර යෙදීමත් එක. හැබැයි ඒ යෙදීම කියන කාරණේ ගොවියට පේනවා එහෙම නෙවෙයි. ගොවියගේ පැත්තෙන් බලනකොට ගොවියට පේන්නේ අවස්ථා සම්බන්ධයක් කොහෙන් හරි. හැබැයි අර යෙදීම කියන කාරණාවත් එක්ක යෙදීම හමු වෙනවා කියන කාරණේ නෙවෙයි. යෙදීම හමු වෙනවා නම් කොහෙන් හරි අවස්ථා සම්බන්ධයක්. අර වැඩිම කියන කාරණයක් එක්ක තමයි සක්කාය නැත්නම් සක්කායට සමානාර්ථ පදයක් යොදනවා අර වේදන්ත සූත්‍රයේ සහ මේ පුන්නමා සූත්‍රයේ සිහිපත් කරා වගේ සක්කාය සහ පංච උපාදානස්කන්ධ කියන සමානාර්ථයෙන් යොදනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ පංච උපාදානස්කන්ධ නිරෝධයක් නෙවෙයි සක්කාය නිරෝධයක්. සක්කාය පිළිබඳව විස්තර කරන්න යද්දී පංච උපාදානස්කන්ධ ගැන පැහැදිලි කරන්නේ ඊට පස්සේ ඒ නුවණකුත් එක්ක කතා කරනවා කන්ද පිළිබඳව. කන්ද සූත්‍රයේදී සහ පුන්නමා සූත්‍රයේදී අර ඒ ඒ අර බීජේ පැලවෙන කෘත්‍යත් එක තමයි කතා කරන්නේ. ඉතින් අර ඒ නිසා එතෙන්දි කතා කරන්නේ මේ එතෙන්දි නුවණකුත් එක්ක තමයි කතා කරන්නේ ඒ ඔය පංච උපාදානස්කන්ධය සහ පංච කන්ද කියන ඒක නුවණකුත් එක්ක කතා කරන්නේ. ඒ කාරණාවන් පුජ්‍යන කෙනෙකුට හමු වෙනවා නෙවෙයි, නුවණකුත් එක්ක තමයි කතා කරන්න වෙන්නේ. එතෙන්දි එතෙන්දි පුජ්‍යනේ කර යොමු වෙන්නේ අර ජීවිතයේ ප්‍රකාශන අවස්ථාව තමයි රූපණ විඳීම හඳුනා ගැනීම දැන ගැනීම සකස් වීම කියන කාරණාවත්. ඒකත් අපි අර විමුක්තිකාමී සමාජයේ අයටත් ඔය පැහැදිලි කරනවා මේ පුප්ප සූත්‍රය වගේ සූත්‍රවලදී. එතෙන්දිත් විමුක්තිකාමීන්ට හමු වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවුත් කෙනෙකුට හමු වෙනවා. එතෙන්දී සොයාගෙන යද්දී රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් ජීවිතේම ප්‍රකාශනනේ ඉද්දෙනවා ඉඳිනවා. ඊට පස්සේ සාකස් වෙනවා කියන පැවැත්මක් කතා කරනවා, හඳුන ගන්නවා දැන ගන්නවා කියන කාරණාවන් එක තමයි කෙනෙකුට යොමු වෙන්න තියෙන්නේ. ඒක විමුක්තිකා ඒ කෙනකෙනාගේ යොමු වෙන තැනත් එක තමයි කතා කරන්න වෙන්නේ. තෙරුවන් සරණයි.
එරුවන් සරණයි ස්වාමීන් වහන්ස, පැහැදිලි. මේ මගේ සූත්‍ර ටික බලන්නම් ඔබ වහන්සේගෙන් ලැබිච්ච උපදේශ ඉතාමත් වටිනවා. ඒ වගේම පැහැදිලි කිරීමෙනු සෑහෙන ප්‍රයෝජනයක් වුණා. ඔබ වහන්සේට ගොඩාක් පිං. එරුවන් සරණයි.
එරුවන් සරණයි. අපේ ඒ සුනිල් මහත්තයාගේ මේ ප්‍රශ්නේ මං හිතනවා ගක් තව සාකච්ඡා කළොත් හොඳයි කියලා. අපේ සංඥාස් එකේ වහන්සේ මතක් කළා ඊයේ දේශනාවේ මේ ගැන විස්තරයක් කළා කියලා. අපේ chat එකටත් අපේ සාගරික මහත්මියත් දාලා තියෙනවා දේශනාවේ මෙහෙම පැහැදිලි කිරීම කළා කියලා. ඉතින් ඒවා ඊළඟට වේදල්ල සූත්‍රයේ ඊළඟට පුන්නමා සූත්‍රය වගේවයි මේවා ගොඩාක් විස්තර කරලා තියෙනවා. කන්ද සූත්‍රය ඒ වගේ. මම හිතනවා ඔය කරුණමයි මේ එක එක විදිහට මේ දේශනා කරන්නේ කියලා. දැන් අපිට මොන පැත්තෙන් බැලුවත් දැන් ඔය මේ දවස්වල ගොඩාක් ඉතින් ඉරිස කතා කරන්නේ සීනි පැන ගහයි කියන එකනේ. ඒ ඒකෙත් තියෙන්නේ ඔය කරුණම තමයි මේ තව විදිහකට කියලා මට හිතෙනවා සායන හංස. අපිට මේක තව ටිකක් විස්තර කරගන්න පුළුවන් ද අපේ අවසරයි අමතදස්සි සායන හංසේ පැහැදිලි කරන්න පුළුවන් ද සම්බන්ධ වෙලා ඉන්නා නේද සායන හංස අවසරයි.
පෙරවන් සරණයි මහත්තයා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට නමස්කාර වේවා. වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. එතකොට මේ මහත්තේ දැන් ප්‍රශ්නයක් ඇහුවා මේ උපාදානස්කන්ධ, රූපස්කන්ධ ওই විදිහට විවිධ වචන වලින් ප්‍රශ්නයක් ඇහුවා. එතකොට අපේ පින්න ස්වාමීන් වහන්සේ මේ අර කල්යාණ මිත්‍රයන් වහන්සේ සමාදාන කරවීම සම්බන්ධව වටිනා විදිහට කරුණු කිව්වා ඊයේ දේශනාවේ මේ විදිහට කිව්වා කියලා. එතකොට මේ ඇත්තට මේක ගොඩාක් වටිනවා. මොකද මේ අපේ අදහසක් නෙවෙයිනේ මුළු නිවන් මාර්ගයේම කල්යාණ මිත්‍රයා මතනම් කියන්නේ. එතකොට අපි සමාදම් කරන්න වෙන්නේ මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ තමයි. මොකද සත්‍ය කියන්නේ කල්යාණ මිත්‍රයන් වහන්සේ. අපි අනුගත වෙලා ඉන්න ඕනේ කල්යාණ මිත්‍රයන් වහන්සේට. ඒ පදනමේ ඉඳගෙන මේක කතා කරොත් එහෙම ඒ කියන්නේ ඊයේ දේශනාව සම්බන්ධයෙන් මට මම කියන්නේ මම මගේ මතකයේ නෑරදී නම් මම දරාගෙන ඉන්නේ මේ විදිහට. ඒ කියන්නේ ඒකේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව කියනවා. දැන් අතීත අනාගත මම මේ මෙහෙමයි මම මේ මේක මහවේදල්ලද පුන්නමා සූත්‍රයේද ඒ කියන්නේ කොහෙද තියෙන්නේ කොතනද තියෙන්නේ ඒක මට අදාළ වෙන්නේ නැහැ. මොකද මම ස්වාමීන් වහන්සේට අනුගත වෙලා නම් ඉන්නේ. ස්වාමීන් වහන්සේ කියන දේ ගැන විශ්වාස පදනමින් තමයි මම මේ කතා කරන්නේ. ඒ නිසා මම ඒවා කියන තැන් ගැන එහෙම නෙවෙයි, මම මේ දේශනාවේ ස්වාමින්වහන්සේ කියව දේශනාවට ලක්පිච්ච කාරණා ටික තමයි මම මේ කියන්නේ. ඒක නිසා මම ඒ සම්බන්ධව කියන්න ඕනේ කලින්ම මේ කොතනද තියෙන්නේ කියන කාරණාවක් මට මම ඒක හොයන්න ගිහිල්ලත් නැහැ තවම. ඉතින් ඊයේ දේශනාවේදී කිව්වේ අතීත අනාගත වර්තමාන සීන ප්‍රනීත දුරළඟ ආදී වශයෙන් 11 ආකාරයකට රූපය කියන රූපේ වේදනාව සංඥා සංකාර විඥාන කියන කාරණාව ආශ්‍රව සහිතව උපාදානී විත්තව මේ ඒක කතා කරනකොට ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය නැත්නම් අපි පංච උපාදාන ස්කන්ධය කියලා ওই විදිහට කතා කරනවා. ඊළඟට දැන් මේ මහත්යාර දානයක් දෙන්න ගිහිල්ලා ඒ ඇති වෙච්ච කතාවේ රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? පංච ස්කන්ධයේ තියෙන රහතන් වහන්සේද? ඒක නම් අපි දන්නේ නැහැ. නමුත් මේ දේශනාවෙන් කියවිච්ච කාරණාව මෙහිමයි. මේ අදින් බුදුරජාණන් වහන්සේ ওই විදිහට මේ උපාදාන ස්කන්ධය විග්‍රහ කරනවා. ඊළඟට රූපස්කන්ධය කියන එක අතීත අනාගත වර්තමාන ওই විදිහටම 11 ආකාරයෙන් කියලා මේ ආශ්‍රව උපාදාන කියන එක නැති කියන හේතුඵල දහම විග්‍රහ කරලා ඉවර වෙලයි මේ කන්දේ කියන කාරණා විග්‍රහ කරන්නේ කියන එක තමයි ඊයේ දේශනාවෙන් ඒ උපාදානස්කන්ධ ගැන කියන කාරණාවෙන් මතු කරේ. එතකොට අනිත්‍ය දුක්ඛ ස්වභාවය පෙන්නලා තමයි කතා කරන්නේ. මම තමා කියලා ගැනීම සුදුසු නැහැ කියලා පෙන්නලයි එතන ඒ විදිහට අන්දගෙන කරනවා කතා කරන්නේ උපාදානය කරවල. ඉතින් ඒක නිසා මේ අන්නේ ඒ කාරණාව කියන්නේ මම දරාගෙන ඉන්න විදිහ නිවැරදි නම් මේ දේශනාවට අනුව මේ ඔන්න ওই විදිහට තමයි මේ කාරණාව විස්තර කරේ. ඉතින් ඒ නිසා මේ දේශනාව ඇහුවොත් වඩා තහවුරු කරගන්න පුළුවන් මේ කාරණාව උපාදානස්කමී ওই විදිහට මේ හතර ආකාරයකට මේ දේශනාවල සඳහන් වෙන ආකාරය ගැන ලස්සන විග්‍රහයක් කරා. පංච උපාදානස්කන්ධ කියන නමින්ම සමහර විට අද දාලා ඇති ඒක ඇහුවොත් ගොඩාක් තහවුරු කරගන්න පුළුවන් මේක. දැන් අපි සීනි උපමාවෙන් අර රූපය හොයනවා කියන්නේ නෙමෙයි, රූපේ නෙමෙයි සීනි පැනදහයි කියලා හොයනවා කියන කාරණාව. දැන් සීනි උපමාව වුණත් අපි ගද්දි මහත්ය පරිසං වෙන ඕනේ. දැන් ඒක මුලින්ම ඒ කියන්නේ යම් යම් තැන්වලදී එක එක අර්ථකථන ඔස්සේ එක එක කාරණාවන් මතු කරත් සමහර තැන්වල පොඩි පොඩි වෙනස්කම් කරලා කතා කරලා තියෙනවා. නැත්තම් දැන් සීනි උපමාවක් තිබ්බා, සීනි උපමාවෙන් කියලා තිබ්බේ මේකයි කියලා දරාගෙන හිටපු අයට එකපාරට මේක කිව්වම එහෙනම් එදා කතා වුණු මේක නෙවෙයිනේ කියලා කිව්වොත් වෙන්න පුළුවන්. මොකද අර රාමුවකට කොටු වෙලා ඉන්නවනේ. ඒතකොට දැන් එක එක තැන්වල කිව්වා. දැන් එක තැනක මට මතක අපි රතනසාර ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්නෙකට සීනි කැලිරහයි කියලා හොයනවා කියන කාරණාව මේ රූපය හෙවීම කියන කාරණාව හැටියට විග්‍රහ කරා. එතකොට අපේ මේ ජීවිතයේ දීමක් එක්කමයි දෙන්නේ. මොකද අපිට එහෙම නැතුව අපිට පංච උපාදානස්කන්ධය, පංචස්කන්ධය, රූපය ඕවගේ එක එක ඕවා තියෙනවා කියලා තියෙන දෙයකට යන එකක් නෙමෙයි බුදුරජාණන්සේ කියන්නේ කියන එක තමයි ස්වාමීන් වහන්සේ මේ කියන්නේ අපිට උපදේශාත්මක විදිහට කතා කරන්නේ. තියෙන කාරණාවල්ට ලැබ ගන්න හදනව නෙමෙයි. අපි දැන් අපිටමකෝ පංචස්කන්ධෝ රහතන්නාසේට පංචස්කන්ධය තියෙනවා කියලා එකක් හොයාගෙන යන්න කියලා නෑ. මේ අපි මේ කරන්නේ රූපය දැන් අපිට රූපේ ලැබිය යුතුයි කියන එකක් හෝ රූපේ හොයනවා කියන එකක් නෙමෙයි. අපේ ජීවිතේ දීමක් ඇහෙන තැනදී අපි ඒකට අනුගත වෙලා අහන එක තමයි කරන්න ඕනේ. එතකොට ඒක නිවැරදි ලෙස අපේ අනුගත වීම සිද්ධ වුණොත් මේ ලෝකෙට කතා කරලා කියනවා මෙන්න මේ දේවල් සිද්ධ වෙනවා කියලා. නැතුව දැන් මේ දේවල් අපිට න්‍යායක් හැටියට දීලා ඒ න්‍යාය හොයාගෙන යන්න ඉදිරිපත් කරන එකක් නෙමෙයි. එතකොට මේ අපේ සක්කාය කියන සක්කාය නිරෝධය විමුක්ති සාර ධම්මා කියලා කියන්නේ මේ විමුක්තිය සාරය කරගෙන නම් තියෙන්නේ අපිට මේ කොහොතත් ලැබ ගන්න ඉංග ගන්න දෙන එකක් නෙමෙයි. ඒක නිසා අපි මේ වචන පිටකක වචන අපි අපේ තමන් තහවුරු කරගන්න දෙයක්මයි අපිට මේ කොමන ප්‍රශ්නකින් වුණත් අපිට එන්නේ. ඉතින් අපි හැමෝගෙම තියෙන අඩුපාඩු ඒකයි. ඒක නිසාමයි කල්යාණ මිත්‍රන් හස්නමක් අවශ්‍ය වෙන්නේ. මේක නිසා මේ ඔන්නෝයි කාරණා සම්බන්ධ වඩාත් පුළුල් විස්තරාත්මක දේශනාවක් කරා. මට මතක හැටියට ඒකේ ඊයේ විනාඩි 39 40ක් වගේ ගියාට පස්සේ එතන ඉඳලා සම්පූර්ණයෙන් එහාට දේශනාව ඉවර වෙනකම් ওই කාරණා සම්බන්ධව ඒ දේශනාව අහ බලන්න පෙරුවන් කරන්නේ
නෝකියා කියුවා. ආයිත්
පෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ. මේ අනිත් අය කරුණා කරලා මයික් මියුට් කරගෙන ඉන්න ඔයගොල්ලෝ දන්නේ නැතුව නැතන වෙන සද්ද ඇහෙනවා. එහෙනම් අනවශ්‍ය විදිහට මේ මයික් කන්මියුට් කරන්න එපා. ප්‍රශ්නයක් අහන වෙලාවට විතරක් කන්මියුට් කරගන්න. එතැ අපේ මේ සයින්හන්සේ මං හිතන්නේ වැදගත් කරුණු දහම හොයන කෙනෙකුට වැදගත් කරුණු ගොඩක් ඉස්මතු කළා කියලා. ඉතින් මේ මේ කරුණු අර කොච්චර කිව්වත් අපේ සයින්හන්ස අපේ හිතට වදිනවා අඩුයි මේ කියන ඒවා. ඉතින් මේ මට හිතුණා ඒක තව තව මතු කරලා මේ කතා කළොත් හොඳයි කියලා. එකක් ඔබ වහන්සේ සිහිපත් කළා, දැන් මේ මේක තියෙන්නේ කොතනද කොතනද කියලා අපි අර මේ වේදල්ල සූත්‍රෙද පුන්නමා සූත්‍රෙද මෙතන තියෙනවා අතන තියෙනවා. ඉතින් මම ඒක අවසරයි සමාවෙන්න ඕන මම වැරදි නෑ. ඉතින් එතෙන්දිත් අපි අර මම දකින්නේ අර ඊයේ සාකච්ඡාවේ අහන්න කියන තැනත් මේ අර ඔය ඔක්කොම එක වගේ මට පේනවා. දැන් අපේ මේ chat එකටත් මහත්මියක් දානවා ඊයේ සාමිනාසේ කරපු දේශනාව ඒකේ තියෙනවා මම අහන්න. ඉතින් එතන මේ වැදගත් පැත්ත තමයි අර හොයන කෙනෙකුට ඒ සූත්‍ර ගිහින් බලන්න පුළුවන් නැත්නම් මේ දේශනාව අහන්න පුළුවන් කියන එක. හැබැයි මම හිතන්නේ මේ සාකච්ඡාවකදී වෙන්න ඕන මේ අර එදා මෙහෙම කිව්ව නැත්නම් අර සූත්‍රෙ මෙහෙම තියනවා මෙහෙම තියනවා කියන එක අර මේ ගිහින් තවදුරටත් මේ කරුණු විමසන්න යමු කරනවා මිසක් ඒක අපි අර අහලා කියන දේ මෙතෙන්ට දාගන්න ගියොත් මේ ධර්ම විමසීමේදී යම් කිසි බාධාවක් වෙනවා කියලා. ඒ කියන්නේ මට හුඟක් වෙලාවට සිහි වෙනවා අපේ ඒ නායක ස්වාමීන් වහන්සේ නිතර සඳහන් කරන එකක් මේ දැන් මේ සූත්‍රය කියනකොට අර පරණ දේවල් අමතක කරලා බලන්න. මේ අලුත් නාලු තෙම ඇහෙන්නේ මේ මේ දැන් ඇහෙන අලුත් දෙයක්. එතකොට අපේ අර පරණ අදහස් මෙතෙන්ට දාන්නේ නැහැ. මොකද අපි දාන්න ගිය ගමන් වෙන්නේ මේ මට හිතෙනවා අර දැන් දහම කියලා තමයි අපි මෙතෙන්ට දාන්නේ. ඒ වුණාට මේ අර දහම ඒ විදිහටම අහනවට වඩා එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍රයාට අනුගත වෙනවට වඩා අර සමන් දහම කියලා දන්න දෙයක් මෙතෙන්ට දා ගන්න යනවා කියලා. ඉතින් එතෙන්දි මට හිතුණා අපේ සයින්හංශ දැන් වහන්සේ මතු කළා දැන් අර මම කියන එකේ තමා කියලා ඊයේ දෙන හැටි. ඊළඟට මේ එකනම් අපි මේ විමසන්න ඕන කරුණු. ඊළඟට අර රූපය සොයන්න ඕන. ඉතින් මට මේ අද සාකච්ඡාවිත් ලස්සන කරුණක් මතු කළා. උන්වහන්සේ අන්තිමට අහපු ගැටලුවක කිවිත් මතු කළා මේ අතීතයේ රූප කියනකොට මේ අර කඥණීය සූත්‍රේ පෙන්නන්නේ මේ දැන් අතීතය හේති බුද රූපය අතීතයක් කියන එක දෙයක් කරගන්නවට වඩා මේ අතීතය කියලා තියෙන්නේ මේ රූපය සිහි කරනකොටනේ. ඒකට මෙන්න මේ රූපය සොයන්න ගියාම මේ අර අතීතය කියන එකත් පිරිසිඳ දකිනවා. ඒ කියන්නේ ඉතර වෙනවා. අතීතය කියලා දෙයක් තියනවද? හම්බ වෙනවද? ඒ රූපයක් කියන එක සොයාගෙන යන රූපයේ ඇත්ත දකිනකොට අර ප්‍රශ්න ඔක්කොටම මේ දහම පැත්තෙන් අනුගත වීමක් වෙනවා වගේ කියලා. ඉතින් දැන් මේ මහත්මයා යොමු කරන ප්‍රශ්නේ මං හිතන්නේ ගොඩාක් වෙලාවට අපිට අහන්න ලැබෙනවා මේ රහතන් වහන්සේට තියෙන්නේ ස්කන්ධ විතරයි නැත්නම් පංචස්කන්ධය ඔය ස්කන්ධ වලට මේ තණ්හාවක් ඇති කරගෙන නැත්නම් උපාදාන කරගෙන මේ ඒකයි මේ අපේ තියෙන වැරද්ද. ඒක තව විදිහට කිව්වොත් මේ රහත් වෙනකොට වෙන්නේ උපාදානෙ නැති වෙනවා, ස්කන්ධ ටික ඉතුරු වෙනවා, ඊට පස්සේ ස්කන්ධ පරිහරණයක් තියෙනවා. ඔහම ඔහම මේ ගාක් අද අහන්න ලැබෙනවා මේ. එතකොට අර දුක කෙලවර වෙලා නැහැ, මේ භාගයයි නැත්තම් කොටසක් ඉතුරු වෙලා ස්කන්ධ පරිහරණය වගේ. ඉතින් මෙන්න මේ වගේ මේ මත ගොඩක් තියෙනවා. ඔන්න ඕක අනුව තමයි ওই ප්‍රශ්න ඇති වෙන්නේ. මේ ස්කන්ධ කියන්නේ මොකද්ද? උපාදාන ස්කන්ධ කියන්නේ මොකද්ද කියලා. එතකොට මේ අභාසය මතක කළා දැන්. එතන දැන් අභාසය ලස්සනට කිව්වා වගේ හිතන්නේ අර රහතන් වහන්සේට ස්කන්ධද නැද්ද කියන එක ඉතින් අපි දන්නේ නැහැ. දැන් ඕක දැනගත්ත එක තමයි වැරද්ද කියලා මට හිතෙන්නේ. එතන දහමේ නාමෙන් අපි හිතනවා අපි දන්නවා රහතන් වහන්සේට මේ ස්කන්ධ විතරයි. දැන් අන්න ඒක ආයේ අර අපේ අදහසක් මෙතෙන්ට දානව නේද? මේ දහම අහන්න කලින්ම අපි අර දැනගත්තු දේවල් දාන්න හදනවා. දැන් ඕක දාලා හොයනකොට අර මේ උන්වහන්සේලා මතු කරන්න හදන අර්ථය ඔය මම දකින්නේ ඔය සීනි පැණිගහයි ඔය හැම පැත්තෙම කියන්න හදන්නේ. ඉතින් වෙන්න ඕන දෙයි මේකයි කියලා දන්නව නම් මේ මාර්ගයට අනුගත වෙන්න බෑ කියන කරුණක් එහෙම දැනගන්නවට වඩා මේක සෙවීම මොකද්ද මේ කියලා අපිට සෙවීම මිසක් මේකයි උත්තරේ කියලා දැනගෙන හොයන්න ගියොත් ඒක මේ නෙවෙයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්න හදන්නේ කියලා අපේ සාහිංහංශ මේ ඒ ගැන ටිකක් තව ටිකක් පැහැදිලි කළොත් හොඳයි කියලා මට හිතෙනවා.
ඉතිරුවන් සර්ණයි මහත්තයා. එහෙමයි. මේ ඇත්තටම මෙහෙම එකක්. දැන් අපි හිතමුකෝ දැන් අපිට ඔය ඊපෙරේදා සාකච්ඡා කීපයකම සාහිංහංශ මතු කරන්න යෙදුනා. මේ අපි හිතමුකෝ අපිට පුතඥයෙක් ඉන්නවා, අපිට සෝතාපන්න කෙනෙක් ඉන්නවා, අපිට සක්දානුසාරී ධම්මානුසාරී රහතන් වහන්සේ අපිට ඔක්කොමලා ඉන්නවා. ඉන්න තැනකට අපි යන්න හදනවා. එක්කෝ තියෙන තැනකට යන්න හදනවා, එක්කෝ තියෙන එකක් නැති කරනවා. මේ පුතඥන භාවය නැති කරලා යන්න හදනවා. එතකොට එක්කෝ තියෙන එකක් නැති කරලා යන්න හදනවා, එක්කෝ තියෙන තැනකට යන්න කොහොම බලන්න ගියත් අපි බුදුරයා කියන්නේ තමන්ට ලබා ගන්න යන්න හදන එක්කෝ එක තියෙ තමන්ගේ ලැබිලා තියෙන එක නැති කරන්න යන්න හදන්නේ. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ හටගන්න තැන බලපුවොත් එහෙම ඒ හටගන්න තැනම අර තමාට ලැබීමක් හෝ මේ තමන්ට ලැබිලා තියෙන නරකයි කියලා හෝ හොඳ නැහැ කියලා හෝ පුදජන භාවයේ හොඳ නැහැ කියලා හෝ ලැබිලා තියෙන දේ ඉක්මවීම පිණිස තමයි දැන් මේ තියෙන දේන් මෙයා වෙන්නේ. කියන්නේ කලින්ම දාගෙන ඉවරයි තමා තහවුරු කරගැනීම කියන පදන. එතන ඉඳලයි ප්‍රශ්නේ පැන නැගෙන්නේ. ප්‍රශ්නේ ගැඹීර වෙන්න පුළුවන්. ප්‍රශ්නේ ගැඹීර වුණාට මොකද හටගත්ත දැන ප්‍රශ්නේ බැලුවොත් එහෙම මුල තියෙන්නෙම බුදුරජාණන් වහන්සේ සක්කාය නිරෝධ ධර්මයක් කියන්නේ කියන එක අමතක කරනවා. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ මේ තමන් තහවුරු වෙන්න එහෙම ගන්නේ ලෝකේට හොඳ දෙයක් පෙන්වන්නේ නැහැ මෙතනට ඵලයව කියලා. ඊළඟ එක තමයි මේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ජීවිතයේ එදීමක් එක්ක තමයි මහත්ය ධර්මයේ කියන්නේ. ඊළඟ එක දැන් බුදුරජාණන් වහන්සේ දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධය. එහෙම නැත්නම් පංච ස්කන්ධය. රූප ස්කන්ධය. ওই විදිහට මොනවා හරි වචන ටිකක් දැන් ඕවා දැන් අපිට කොහොමද පංච උපාදාන ස්කන්ධයේ ධර්මයේ කියන එක මම අහුවොත් එහෙම පංච උපාදාන ස්කන්ධයේ ධර්මයේද පංච උපාදාන ස්කන්ධයේ කොහොමද අපේ ජීවිතයේ ඉදීමකට සම්බන්ධ කරගන්නේ? එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන එක කොහොමද අපේ ජීවිතයේ තියෙන්නේ? ඇවිදිනවා, නටනවා, ගයනවා, ඇය ගන්නවා, කනවා, බොනවා ඕනේ තියෙන්නේ. ඒතර අපේ ජීවිතය යෙදීම කියලා කියන්නේ අපේ ජීවිතය යෙදීම කියන තැනදී දැන් කෝ දැන් පංච උපාදාන ස්කන්ධය කියන එක රහතන් වහන්සේ පංච ස්කන්ධය ඕ ගැන කතා කරන්නේ නැහැ. ඒතර කසී බාරද්දාජිට කෝ පංච උපාදාන ස්කන්ධ වචන පෙන්නුවා. ඒතර නමු ජීවිතය යෙදීමක් එක්ක එයා කොවිතැනත මේ වෙලා හිටියා ඒකත් එක්ක එයාගේ යෙදීමක් එක්ක කතා කරා. එතකොට එහෙනම් හැම තැනම ওই කියන පංචස්කන්ධය ওই කියන මේ උපාදානයේ රහිත බව හරි එහෙනම් හැම දේශනාවකම ඒක ඒ කියන ශ්‍රාවකයට මතු කරලා පෙන්නන්න එපේ. ඔය කියන විදිහට. එතකොට නමුත් මෙතන ධර්මයේ කියන කාරණාව වෙනම එකක්. ඒක කතා කර යුතු භාෂාවකින් කතා කරලා කියනවා. අපි මේ වචන පදයන් වලට රිංග ගන්න හොඳ නැහැ. ඊළඟට ඒ වචන දැනගත්ත මම කියලා කෙනෙක් ඉන්නවා. පංච උපාදානස්කන්ධය රහතන් වහන්සේට පංචස්කන්ධයක් තියෙන රහතන් වහන්සේ කියලා කෙනෙකුත් ඉන්නවා. ඒ ඔක්කොම තියෙන්නේ මේ මෙතන තහවුරු වීමත් එක්කනේ. ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මෙතන හොඳ කෙනෙක් හෝ නරක කෙනෙක් කියන එක හෝ ඉන්න තැන වැරදි කියලා හෝ පෙන්වන්නේ නැහැ. බුදුරජාණන්සේගේ ධර්මයක් මතු කරලා පෙන්වන්නේ ඇත්තටම ඉතින් අපිට ස්වාමීන් වහන්සේගෙන් ලැබිච්ච සාකච්ඡා වලින් ඒ අනුසාරයෙන් තමයි මම මේ මම දරාගත් විදිහට මම මේ ඉදිරිපත් කරන්නේ. මේ ඒකෙදී මේ බුදුරජාණන් වහන්සේ ඉන්න තැන වැරදි කියන්නේ හෝ හරි වූ දෙයක් හෝ පෙන්නව නෙමෙයි. හොඳයි, එතකොට ඇත්තටම යම් ධර්මයක් කියනවා ඒ ඉන්න තැනෙන් ඒ එදීමත් එක්ක තමයි කියන්නේ. හැමෝටම ගිහිල්ලා අසීබාරද්දාජිට කියන එක කිව්වෙත් නෑ. එහෙනම් හැමෝටම එකක් කියන්න. ඉතින් ජීවිතයේ ඊටීමක් එක්ක යමක් කියන දැන් අපිට අපේ භාෂාවෙන් අපි හිතමු සීනි උපමාවම දැන් ගොඩක් කතා කරානේ. ඒක ජීවිතයේ ඊටීමක් එක්ක සීනි කන තැනදී අපිට සීනි පැණි රහයි. එතකොට පැණි රහ මොකද්ද? සීනි පැණි හොයන්න හදනකොට අන්න දැන් එහෙනම් තමාකෝ කියන ගැටලු ඔන්න ඔය ප්‍රශ්න ටික දැන් ඒක ජීවිතයේ ඊටීමකින්ම බලපුවාම උතන දැන් අපිට අපේ සොකියේ නිරුක්තිය තියෙන්නේ අපේ භාෂාවේ. අපි බුදුරජාණන් වහන්සේ කතා කරපු දේශනා කරපු භාෂාවේ තියෙන වචන ටික අල්ලගෙන අපි ඒව ධර්මයේ කියලා දරාගෙන අපි අර සද්දම් අධිමානී කියන එක ඒ වචන තුලින් තමා තහවුරු කර ගැනීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට දැන් අපිට පංචස්කන්ධය කියන එක පැහිච්ච ගමන් අපි කලින්ම දාගෙන ඉවර යා මේ රාජන්නාස නමක් ගැන කියන්නේ කියලා. එතකොට අපිට කෝ පරියාය බලනවා දේශනාවකේ කියපු තැන කෝ නිධානේ කාට කියපේ එකක්ද? ඒ දේවල් බලලා ඒ පරියාය නිධානයට අනුවනේ අපේ හිතයි හිතීම කියන එක සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා මේ අපි සම්පූර්ණයෙන්ම මේ තමන් තහවුරු වීම කියන කාරණාව මේ සද්දම්ම අදිමානී කියන කාරණාව තියෙනවානේ. ඒ කාරණාව ඇත්තටම මේ ඔන්න ඔය ආකාරයෙන් තමයි එන්නේ. ඒ කියන්නේ දැන් තමන් තහවුරු වීම කියන කාරණාව වෙනින්ම කතා කරලා සද්දම්ම අදිමානී වෙනින්ම කතා කරන්න බැහැ. මේ කියන්නේ මොකද අපි ගන්න වචන ටිකකින් අපිව තහවුරු කරගෙන ඉවරයි සාකච්ඡාවට වාඩි වෙනකොට. මෙන්න පංච උපාදානස්කන්ධය මෙන්න මෙහෙමයි කියලා. එතකොට අපිට අර පින්වත් මහත්තයා මතක් කරා වගේ අර කලින් දැනගත්ත පදයන් ටිකකට රිංගගෙන ඒ පදයන් ඔස්සේ අපි අර ඇහිච්ච කාරණාව මුල් කරගෙන ඒකට අනුගත වෙලා දැන් අපි මේ පැත්තේ තියෙන එකට අර බුදුරජාණන්ගේ ධර්මයේ ගලපනවා. ඒ කියන්නේ දැන් අපි බුදු වෙලා පැත්තක ඉන්නා වගේ එකක් මේක වෙන විදිහකට බැලුවොත් එහෙනම් පැත්තකින්ද කෙනෙක් ඒ දස්මාර්ගිකයන් බැලුවොත් එහෙනම් මෙයා මොකද්ද මේ කරන්නේ කියලා අපි දන්න පංචස්කන්ධයෙන් වැච්ඡස්කන්ධය කියන රහතන් වහන්සේට ආහතිය කියලා හිතනවා. අර එතනින් එහාට එයාට ආයේ මොකටද ධර්මයේ කියන ගැටලු වෙනවා. ඒක නිසා මේ අපිට ඔන්න ඔය කාරණාවලට යන්න ඇත්තටම අපි ඒකයි අර කෙනෙක් මත මේක තීරණේ කෙනෙක් මත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ආකාරයෙන් කියන කල්ලාණ මිත්‍යන් වහන්සේ නමක් එක්ක අනුගත වෙන්නේ. මේකයි අපි කොහෙන් ගියත් සියුම්ම හෝ ගොරෝසුවට හෝ අපි තමාව තහවුරු කරගෙන මේ සද්දම අදිමානයකට පත් වෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අපි සද්දම අදිමානය කියන වචනේ කතා කරාට මෙතන සිද්ධ වෙන්නේ ඔන්න ඕකට තමයි කියන්නේ. ඒ කියන්නේ මහත්තයා කතා කරපු දේ වැරදි කියනෝ නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ මේක විමුක්ති සාරය මේකේ ඊළඟට මේ සක්කාය නිරෝධය කියන කාරණාවක් නම් යෙදෙන්න ඕනේ. ඒක හොයන්න නෙමෙයි තියෙන්නේ. ඒක ජීවිතේ එදීමක් එක්ක සිද්ධ වෙන දෙයක්. ඒක අසම්භාවී ක්‍රියාවකුත් නෙමෙයි. එතකොට ඒක මේ බුදුරජාණන් වහන්සේ කිව්ව විදිහට අනුගත වුණාට පස්සේ වෙන අනුපිළිවෙල කතාවක් කියලා එයාගේ විචක්ෂණයත් එක්ක හිතීමත් එක්ක ඒකට අනුගත වුණාට පස්සේනේ ධර්මයක් කියන්නේ. එතකොට මේ ධර්මයේද අපි සුදුසු වෙන්න ඕනේ අපේ අඩුපාඩු වරින් වර කුමන දේශනා කුමන පරියායකට කතා කරත් අපේ තියෙන දුර්වලකම තමයි අපි කලින් මතකයක් එක්කමයි වාඩි වෙන්නේ. කලින් අපි අහලා තියෙන ධර්මයේ මොන ධර්මයේ හැටියට පංච උපාදානස්කන්ධය වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, පටිච්චසමුප්පාදේ වෙන්න පුළුවන්, අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙන්න පුළුවන්, මොනවා හෝ පද ටිකක් අරගෙන ඒ පදයන් ඔස්සේ දැනගත්ත මම ඉන්නා, දැනගත්ත මම තව දෙයක් අහනවා. ඒ දැනගත්ත දේෙන් අර ඇහෙනදී තහවුරු කරගන්න. එතකොට සක්කායමනේ කුමන විදිහකට ගත්ත විමුක්තිසාරයකෝ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඔන්න ඔය කාරණාවන් මේ පැත්තේ තියෙන අඩුපාඩු සම්පූර්ණ කර ගැනීම පිණිස තමයි අපේ පැත්තේ ඒ තමා තහවුරු වීම, එහෙම නැත්නම් සද්දම් අධිමානීකටපත් වීම, පත් කියන්නේ අපිට මොකද බුදුරජාණන්ගේම ධර්මයෙන් ඇහිලා තියෙන්නේ. දැන් දෙන්න බෑ. ඉතින් දැන් දෙන්න බෑ කියන්නේ දැන් සාරෙම ඇහිලා තියෙන්නේ. ඒ සාරවත් වූ දෙයමයි පද ටිකක් ඔස්සේ අපි ඒක බුදුරජාණන්ගේ ධර්මයේ කියලාමයි විඳගෙන තියෙන්නේ. එතකොට දැන් ඇත්තක්මයි හම්බෙලා තියෙන්නේ. දැන් සමනුරු ඇත්තක් කියනවා කියන එක කය යොදව ගන්න ඕනේ නැහැ. එතන අදිමා. එතකොට අන්න ඔය කාරණා ඔස්සේමයි මේක මේ අපේ මේ තියෙන අඩුපාඩුවට හේතුව. ඉතින් ඒක නිසා මේ එතනින් එහාට ඔක හිතන්න අපිට මේ පදේ තියෙන පදේ නෙවෙයි දැන් අලුතෙන් අහන්න බෑනේ. දැන් මේ මහත්යට අපි හිතමුකෝ විහාරස්ථානයට ගිහින් ඒ කතා කරපු තැනදී අලුත් කතාවක් විදිහට ඇහුවනම් ප්‍රශ්නේ එන්න විදිහක් නෑ. එහෙනම් කල්යන මිත්‍රනස්සර අනුගත වෙලා මේක හොයන්න ඕනේ එකක් එන්න ඕනේ. දැන් මේ මහත්යට එතන කලින් මේ මහත්යගේ ප්‍රශ්නේ මම හොඳට අහගෙන ඉති තියාගෙන ඉන්නකොටම හොත්තට අවධානයෙන් හිටියානම් තේරෙන්නේ නැති ඉස්සරෝම මේ මහත්ය කලින් දරාගෙන හිටපු දෙයට පොඩි ඇටැක් එකක් වෙලා තියෙනවා. ඒතකොට කලින් දරාගෙන හිටපු දෙය ඇටැක් වුණා හරි. ඒතකොට දැන් එහෙනම් මෙතන මොකද්ද මේ? උනේ මෙතන පරිහය මොකද්ද? මෙතන කියන්නේ හේතුව මොකද්ද? කියලා ඒ ඔක්කොම අර අන්බැලන්ස් භාවයක් කියන්නේ දැන් කලින් දැනගත් එකක් එක්ක මේක ගැටුණා. ඒතකොට දැන් මෙතන අලුතෙන් ඇසීමක් සිද්ධ කළා නේ. එතකොට මේක වේදල්ල සූත්‍රේ නම් තියෙන වේදල්ල සූත්‍රේ කොහොම එකක්ද කොහොම දහම් සාකච්ඡාවක්ද කුමක් ආරම්භයද කියන්නේ නිධානය මොකද්ද පරියය මොකද්ද කියන දේ හොයන්න ඕනේ. දැන් කලින් දැනගත්තානේ වේදල්ල සූත්‍රේ. දැන් කලින් වේදල්ල සූත්‍රේ දැනගත්තා දැනගෙන තියෙන නිසා දැන් සද්දම් අදිමානකේ යුත්තේ දැන් හොයන්න ඕනේ නේ. දැන් දන්න දෙන්නේ. එතකොට දැන් දන්න දෙයට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. දන්න දෙයට විරුද්ධ අදහසක් ආපු නිසා දැන් ඒක විරුද්ධ අදහස හරියෙන්නත් පුළුවන්. නමුත් දැන් අපේ අර තියෙන ස්වභාවයන් නිසා අපිට ඒක මැච් වෙන්නේ. එතකොට අන්න ඒ වගේ බලන්න අපි ඒ හිතෙන්නෙම නැතුව සද්දම අදිමානිය කියන කාරණාව අපේ මතුවේ නැති. මේ මෑතක සාකච්ඡා වලින් ගොඩාක් ඔය තමන්ට අහුරු වීම මේ සද්දම අදිමානිය කියන කාරණාව සහ විමුක්ති සාරය සහ සක්කාය නිරෝධය කියන ධර්මයේ කියන කාරණාවකට යන්න ඇති ඔන්න ඔය දෙකේ කර්ම දෙකේ බාධාව තමයි ගොඩක් මතු කරන්නේ. ගොඩාක් උපමා වලින් ඒ සුදුසුත්වය ඇති කරගන්නවා ගන්න කියලා කාරණා තමයි මතු කරන්නේ. ඉතින් ගොඩාක්ම අපි බලන්න ඕනේ මේ අලුත්ම කෙනෙක් අලුත්ම දෙයක්. එහෙම නම් දෙයක් කියන්න බැහැ. ඉතින් අර අපි කතාවට විවාහයට කිව්වට අපිට මේ අපේ ජීවිතයේදීමත් එක්ක අපිට අලුත් දෙයක් ඇහෙන්නේ මේ ඇහෙන තැනදී මේ ශ්‍රමණයන් වහන්සේ ඇත්තක් කියන්නේ. ශ්‍රමණවරු ඇත්තක් කියන්නේ කියන කාරණාවට අනුගත වෙලා ඒක මොකද්ද කියලා පිළිසින හොයන්න ඕනේ. හොයන එකක් කරන්න ඕනේ. හොයන්නේ නැතුව විචක්ෂණය කරන්නේ නැතුව ගෙඩිය පිටින් ගිල්ලේ ගමන් ඒ ගිලපු දෙය තමයි ඊළඟ එකටත් දාලා බලන්න හදන්නේ. ඉතින් ඒක නිසා අර හිතන්න පුළුවන් කෙනාට විචක්ෂණය කරන්න පුළුවන් කෙනාට මේක ඇත්තයි කියලා හොයලයි හොයලා හොයලා විචක්ෂණය කරලා කල්යාණ මිත්‍රට අනුගත වෙලා ප්‍රශ්න කරමින් තමයි මේක යන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න කරමින් යනකොට ඒකත් එක්ක එයාගේ ප්‍රඥාවට ඉඩක් හම්බෙන්නේ ඒකත් එක්කනේ. ඉතින් එහේ ඒක ඒ සිද්ධ වෙන්න ඕනේ වැඩ පිළිලා තියේදී තමන්ගේ පැත්තේ දැන් තමන් අර පංච උපාදානස්කන්ධය පංචස්කන්ධය රහතන් වහන්සේට තියෙන්නේ කියලා එහුවගෙන් තමාව තහවුරු කරගෙන අතිමානයට ඇවිල්ලා ඉන්නවා. අර මේ තමාගේ පැත්තෙන් කරන්න ඕනේ ටිකක් කියනවා. ඕනේ ටික කෙරෙන්නේ නැතුව අර මේ ඕනේ ටික උන්ගෙන් තමන්ගේ පැත්තෙන් වියුත්ත උනා නම් අර කාකම් සිද්ධ වෙනවා. අනුගත උනාට පස්සේ කල්යන් මිත්‍රණේ උනට පස්සේ මේ එක්කෙන් සක්කාය නිරෝධය පිණිස තමා ඉක්මනින්ම ධර්මයත් අනුගත උනාට පස්සේ කරන්න ඕනේ ඉක්මනින් පස්සේ ඇහෙන්න ඕනේ ධර්මය මේ එළියට අරගෙන මෙතනේ තමන්ට ගලපගෙන. ඉතින් ඒ නිසා පින්නත් මහත්තයා මට හිතෙන්නේ ඔන්න ඔය සද්දම් අදිමානය සහ තමා තහවුරු වීම කියන කාරණාව තමයි අපි අපේ මේ සියලු දැවෙන ප්‍රශ්නවලට ධර්මයේ හැටියට අපි රිංගගෙන ඉන්න අර නිතරම කියන්නේ අර පදපරම කියලා පදේ උතුම් කරගෙන ශ්‍රේෂ්ඨ දෙයක් ඇහිලා තියෙන්නේ. බුදු කෙනෙක්ගෙම ඇහිලා තියෙන නිකන් නේ. එතකොට එතනින් එහාට කියන්න අමාරුයි මේක සක්කාය නිරෝධය කියලා කිව්වත් ආ ඔව් ඒක සක්කාය නිරෝධය තමයි කියලා දාගන්න. විමුක්තිසාරේ නෙවෙයි ඒක විමුක්තිසාරේ තමයි කියලා දාගන්න. දැන් කොහොමද අපි දෙන්නේ මේක දෙන්න හරිම අමාරු වෙලා තියෙන්නේ අන්න ඒක නිසා. ඒක නිසා අපි අර අපිට ලේසි නෑ මේක කොමකට හදලා වගේ බනහන්න වාඩිනවා කියන එක ලේසි වෙන්නේ නෑ. ඒක නිසා මම හිතන්නේ මේ දවස්වල ගොඩාක් කොමකමේ ඔය කියන්නේ ඔන්නෝ සුදුසුත්වයට. මොකද මෙහෙම කතා කරන එකෙන් ඒක නැවත නැවත මතුවෙන එක හරි අඩු වෙනවා. එතකොට අපි අර ගොරෝසු බව හරි අඩු වෙලා අඩුම අපි ටික ටික නමුත් මේ අපේ සුදුසුත්වය ඇති වෙන එකක් සිද්ධ වෙනවා කියන මේ වගේ සාකච්ඡා කරන එක හරි වටිනවා. ත්‍රිවන් සරණයි.
ත්‍රිවන් සරණයි. අපේ ස්වාමීන් වහන්සේ හුඟක් වටිනවා මං හිතන්නේ මේ පැහැදිලි කිරීම. මොකද මේක එක්කෙනෙක්ගේ නෙමෙයි අපි හැමෝගෙම මගේ පැතුලුව තියෙන මෙන්න මේ වැරද්ද තමයි අපිට පේන්නේ නැත්තේ. ඒ කියන්නේ මේ ඔය කල්යාණ මිත්‍රයාට නැවෙන්න බැරි වෙලා තියෙන්නේ ඔන්න ඔය කරුණ. ඒ කියන්නේ අපිට ඒක පේන්නේ නැහැ. ඉතින් ඔය වචන ටික කිව්වට අපිට තේරෙන්නේ නැහැ. දැන් අපි මේ මහත්ෙක් chat එකටත් දැම්මා මේ සද්ධර්මාදීනානේ ගැන කතා කරා නම් හොඳයි කියලා. ඇත්තටම දැන් ඔය වචනේ කියපු ගමන් නිකන් අපිට ටිකක් අහන්න කැමති නෑ. නිකන් මගේ තියෙන වැරද්දක් නේ. ඉතින් ඇත්තටම මේ සාකච්ඡා තියෙන්නේ අපේ තියෙන වැරදි පෙන්නලා දෙන්න. ඒක තමන්ගේ මගේ අඩුපාඩුක් දකින්නවා කියන එක වෙනවනම් මේ සාකච්ඡාවේ මම හිතන්නේ ඒක තමයි වෙන්න තියෙන උපරිම දේ. හැබැයි මේ දැන් තම තමන් හිතුවොත් දැන් ওই ප්‍රශ්නයක් අහන්නේ මන් දන්න දේ තහවුරු කරගන්නද මේක හරි නේද ස්වාමීන් වහන්සේ කියලා අහන්නද නැත්නම් අර ඊට වඩා වෙනස් පැත්ත තමයි මේ මතු කරන්න හදන්නේ මට පේන විදිහට අපි අවසරයි කලව යනවා දැසි ස්වාමීන් වහන්සේ මං කියේ මේ මේ අපි ගැන පුදුමාකාර අනුකම්පාවකින් මන් දන්නේ මේ උපමාව කොහොම හොයාගත්තද කියලා මේ ඔය සීනි පැණි රහයි කියන කතාව ඒ ඔක කියනකොටම මම දැක්කේ මෙන්න මේ මේ තැනට පහරක් ගහන්න. මොකද මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ අපි බුදුරජාණන් වහන්සේ කියපු ධහම දන්නවා. ඇයි අර සූත්‍රෙන් මෙහෙම කියලා තියෙනවා මේ සූත්‍රෙ මෙතන කියලා තියෙනවා. සමහර විට මේ මම මේක අර උන්වහන්සේගේ දේශනාවේ මෙහෙම කියලා තියෙනවා. ඒකෝවයි වැඩි වෙනසක් නැහැ කියලා මට පේන්නේ. මොකද අර අපි අහපු දේ ඉතින් ඒක දරාගෙන ඉන්නා මේක බුදුහාමුදුරුවෝ කිව්වේ මේක. එතකොට ඒකේ එන්න පුළුවන් එක අදහසක් තමයි රහතන් වහන්සේගේ තියෙන ස්කන්ධ ටික විතරයි. එහෙම නැත්නම් සෝවාන් පුද්ගලයා කියන්නේ තමා කියන එක නැහැ. මේක ඇත්ත තමයි. දේශනාවේ තියනවා තමයි. ඒ උඩට මෙන්න මේක දැනගෙන සෝවන් වෙන්න ගියොත් මං හිතන්නේ ආයේ අර ඔබ වහන්සේ වතු කරද මේ වචනේ නොකියන කියා පිටියට ඒක කියන එක හොඳයි. ඒක තමයි සද්ධර්ම අතිමානය කියන්නේ. එහෙම නේද ස්වාමීන් වහන්ස?
ඔව් තේරුවන් සරණේ මහත්තයා ඇත්තටම මේ අපි දැන් ඒකට අපි ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ නෑ. අපි ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්න විපාකවලට. ඒ කියන්නේ ඒව ගැන හිතලානේ අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේ අපි අදිමානයකට එනවා නම් අපි ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අහිංසක විදිහට අපි ලැජ්ජ විය යුත්තේ අපිට වැරදි ඒ කියන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ හමුවේ තමයි අපි මේ වැරද්ද හම්බලා තියෙන්නේ. එතකොට දැන් අපි ඕක වැරදි කියලා අපි පිළිගන්න කැමති නැත්නම් එතන ඔබේ ශ්‍රද්ධාවේ ගැටලුවක් තියෙනවානේ. ඒක නිසා අපි මේක මේ මගේවත් මේ ආචාර්යයන් වහන්සේගේවත් මෙතන වැඩි ඉන්න ස්වාමීන් වහන්සේලාගේත් මේ පින්වත් මහත්යාගේවත් අදහසක් නෙවෙයිනේ මේක. මේක මතු කරේ බුදුරජාණන් වහන්සේනේ අදිවාන සූත්‍රයේ. එතකොට ඒක නිසා අපි මේක මහත්ය ඊළඟ එක තමයි අපි මේක දැන් මේ කියන කරුණ වලින් මෙන්න මේ දේ විය යුතුත් නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපිට සතිපට්ඨාන සූත්‍රය හරි එහෙම නැත්නම් අපි අර ඉස්සරම ප්‍රශ්නේ අහපු ඒ පින්වත් මහත්තයාට ඇතිවෙච්ච වේදන්ද හරි පුන්නමා හරි මොකක් හරි සූත්‍රයේ ඇසුරෙන් ඇතිවෙච්ච මොනවා හරි ප්‍රශ්නයක් හරි දැන් මේ සූත්‍රය එතකොට අධ්‍යයනය කරන්න ඕනේ නැහැ නේ. එහෙනම් වගේ එකක් එන්න පුළුවන් නේ. දැන් මේ අපි කතාව ඒක නිසා අපි ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. අපි දෘෂ්ටි පිරිසුදු කර ගැනීම කියන කාරණාව නෙවෙයි අපිට තියෙනවා මේ අහපු සූත්‍රය කියන එක නිරවුල් කරගන්න ඉස්සලා මේක කුමක් පිණිසද කියලා තියෙන්නේ. මේක කොහොම කෙනෙකුටද කියලා තියෙන අන්‍ය තීර්ථකයෙකුටද කියලා තියෙන්නේ. මේක ආරි ශ්‍රාවකයෙකුට කියලා දෙන්නේ. කියන කාරණා ඒ වගේ දේවල් කල්යාණ මිත්‍රාගේ ඇසුරින් පෝෂණය වෙමින් මේ වගේ සාකච්ඡාවලින් අපි ඒක මතු කරන්න ඕනේ. ඒ නැත්තම් අපි ඒව කිසිම අධ්‍යයනයක් කරන්නේ නැහැ. ඉගෙන ගන්නෙ නැහැ ධර්ම එහෙමනොත් එන්නේ. හැබැයි ඒ ඒක ඒකේ තියෙන එක සුතේ නිරවුල් කරගන්නවා කියන එක අදිමානිය කියන එකයි දෙකක්. ඒ කියන්නේ සුතේ නිරවුල් කරගන්නවා කියන කාරණාව තියෙන්නේ ඒ අහපුදී මේ අපි ඒ විදිහටම දරා ගැනීමක් කරනවා. හැබැයි ඒ දරාගන්නේ මේ මට ගලපගෙන මම හිතලා මට ඕන විදිහට නෙවෙයි. බුදුරජාණන්සේ මොකද්ද කියලා කියන්නේ? බුදුරජාණන්සේ මොකද්ද කියලා තියෙන්නේ? කල්යනි මිත්‍යන්හසේ මොකද්ද කියලා තියෙන්නේ? කල්යනි මිත්‍යන්හසේ ධර්මයේ කියන කෙනෙක් නේ. එතකොට ධර්ම විනයනේ සාස්ෘණහසේ වෙන්නේ. එතකොට අපි ඒක මට ගලපලා මම රූපය හොයනවද? මම පංචස්කන්ධය හොයනවද? පංචස්කන්ධේ රහතන්හසට හොයන්න කියලා තියෙනවද? දැන් හැම දේශනාවකම සුණාත සාදුකම් මනසිකරෝත කියන කාරණාව නේනේ. එතකොට දැන් අහන්න කියන එක යහන්නේ. ඒක කරන්න යනවා. සාදුකම් මනසකට හොඳින් මෙනෙහි කරන්න කියන එක මෙනෙහි කරන්නේ ඒක ජීවිතේ ඉදීමක එක බලන් යනවා. හරිද? දැන් ඒ කියන කාරණාවට අනුගත වෙලා ඒ කියන කාරණාවේ කරන්න යමක් තියෙනවා නම් ඒක කරලා බෙදුවට කමන්නේ නැවොත් අපිට වෙලා තියෙන්නේ ඔක්කොම කරන්න හදනවනේ. දැන් රහතන්න දැන් අපිටම සෝතාපන්න කෙනෙකුට කියන එකක් කියලා හිතමුකෝ. ඒ එහෙම එකක් එතන දේශනාවෙන්ම ගන්න පුළුවන්. නමුත් ඒක අපිට සුතේ නිරවුල් කරගෙන කල්ලානිමිට සමගදලා මේ සෝතාපන්න කෙනෙකුට කියලා දෙන්න අපි කරන්න ඕනේ නැහැ කියලා එක්කත් ඒක නේ. කරන්න කියලා එක්කත් ඒක නේ. හැබැයි අපිට පුළුවන් මේක සුතේ නිරවුල් කරගෙන වෙනස අදිමානයකට එන්නේ නැති වෙන මේක ශ්‍රද්ධාවෙන් පිළිගැනීමක් කරා. ඒක නිසා අපි මේ අර නැතුව දැන් අපි මේකත් එක්ක කතා කරන්න යනකොට අපිට හිතෙන්න පුළුවන් මොකක්ද මේ ඍණාත්මක භාවයක් එන්න පුළුවන්. එහෙනම් අපි බණ අහන්නේ මොකටද මේ සාකච්ඡා කරන්නේ කියන මොකද දැන් අර අපිට ඇති වෙන අර මේ සද්දම අදිමාන කියන වචනයක් දාලා කතා කරපුවාම අපිට එනවා ඉතින් අර පොඩි අපේ හිතට පහර වැදීමක් අපිට ඒ වගේ පැත්තක් එනවා නැතුව නෙමෙයි. නමුත් අපි ඒක ඉන වෙලාවට අපි තේරුම් ගන්න ඕනේ මේක මහා සාමාන්‍ය උත්මයේ දහමක් කියන එක. ඒක අසාමාන්‍ය ධර්මයක්. මේක පොඩි නෝනකින් කරන්න පුළුවන් එකක් නෙමෙයි. අසාමාන්‍ය හැකියාවක්, අසාමාන්‍ය හිතන ස්වභාවයක් එක්ක කරන්න තියෙන එකක්. එතකොට අපේ මේ චූටි චූටි දේවල් වලින් වැහිලා තියෙන්නේ අසාමාන්‍ය හැකියාවකට යන්න පුළුවන්. ඒකට මේ හැකියාව වැහිලා තියෙන්නේ මේකෙන් වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා මේ බුදු මංගිය සතියේ මං හිතන්නේ මතක් කරා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සාපේක්ෂවයි අපිට මේ අදිමානිය හම්බෙලා තියෙන්නේ. බුදු කෙනෙකුට සාපේක්ෂවයි මේ අපේ වැරද්ද හම්බෙලා තියෙන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත වෙන්න අපේ මේක අඩුපාඩුවක් හැටියට අපි දකින්න ඕනේ. ඒ දකින්න එක අපේ ශ්‍රද්ධාවේ කොටසක්. ඒ නිසා අපි ශ්‍රද්ධාවෙන් මේ යෝගේ තරණය කරන්න දෙන්නේ. එතකොට මේ ශ්‍රද්ධාව කියන කාරණාව බලන්න මේ ඇහෙන ධර්මයක් එක්ක ශ්‍රද්ධා ප්‍රතිලාභයට එන්න තියෙන මහත්යා මේ ඇහෙන කාරණාව විමසීමෙන්නේ. එතකොට අපේ අඩුපාඩු අපි ධර්මයට සාපේක්ෂව බුදුරජාණන් වහන්සේට සාපේක්ෂව කලෙන්තන් වහන්සේට සාපේක්ෂව අපි ඒක බලලා එහෙනම් අපි අඩුපාඩු සහිතයි මෙන්න මේ අඩුපාඩුව කියන කාරණාව මතු කරගෙන මේ අපි මේ ඔන්න ඔය කාරණාව ගැන හිතන්න ඕනේ. නැත්තම් අපි මේ අපේ සාකච්ඡාව තුළින් අර දේශනාව ඕනේ නැහැ කියලා එකකට යන්නත් පුළුවන්. අපි ඒ කියන්නේ මේ එහෙනම් මොකද කළ යුත්තේ? මේක වැඩක් නැහැ කියලා එන්නත් පුළුවන්. ඒක නිසා මේ අදිමානය කියන කාරණාවෙද්දී ඉතරිදව ගන්න ඕනේ නෑ. අපේ ශ්‍රද්ධාව බලවත් කරගන්න මහසි ගන්න බුදුරජාණන් මේ මම කියමේ පොඩි හාමුදුරු කෙනෙක් කියනවටවත් මේ හාමුදුරු කෙනෙක් කියනවටවත් මේ පින්වත් මහත්තයා කියනවටවත් නෙවෙයි. අනේ මේක බුදුරජාණන් වහන්සේගේ දෙයක් නේ, ධර්ම විනය දෙයක් නේ කියන කාරණාවත් එක්ක බලද්දී අන්න අපිට එනවා ලොකු පැහැදීමක්. එහෙනම් අපි වැරදි කියන එක අපිට අර හිට් දෙකක් නැතුව පිළිගන්න මේ පුළුවන් වෙයි. ශ්‍රද්ධාව කියන කාරණාවේ අපිට තියෙන පමණින් හරි ඒක තුළ පිහිටලා ඉරුවත් සරණයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. ඔතරයි මේ කරුණ හරිම වැදගත් අපේ ස්වාමීන් වහන්ස. මොකද දැන් මේ ඔක තමයි මේ මෙතන තියෙන ගැටලුව. දැන් අපි ඔය අදිමානේ මේවා දාන්න එපා කියනකොට අනිත් පැත්තට හිතෙන්න පුළුවන් එහෙනම් මේ මොකටද දහම හොයන්නේ? අපි දැනගන්නේ මේ සූත්‍ර ගැන විමසන්න එපාද? මේ දැනගන්නම එපා. මේ ඉතින් කල්යාණ මිත්‍රයා කියන දේ අහගෙන හිටියාම ඇති මොකුත් දහම දැනගන්න අවශ්‍යත් නැහැ, විමසන්නත් අවශ්‍ය නැහැ කියන ඒ පැත්තකට යන්න පුළුවන්. ඉතින් ඒකයි මේක අර උපමාවක් මතක් වෙන අර දැලිපිහියෙන් කිරි කන්න වගේ කියලා කියන්නේ. බොහෝම පරිස්සමින් කරන්න ඕන දෙයක්. එතකොට මේ කියන්නේ දහම විමසන්න එපා කියන එක නෙවෙයි. උදාහරණයක් විදිහට මහා පුන්නමා සූත්‍රය දැන් බලන්න එපා කියන එක නෙවෙයි. ඒක ගිහින් බලන්න. ඒ බලද්දී උනත් යෙදෙන්න ඕන කරුණුව, කියන්නේ අපේ තියෙන මේ දුර්වලතාවය. කියන්නේ ඒක බලන්න ගියත් මෙන්න මේ කරුණ දාගෙන ඒක බලන්න ගියොත් ආපහු මේ වැඩේමයි වෙන්නේ කියලා අපේ සංඥාංශ. එතකොට ඒ සූත්‍රය බලනකොට මේ අලුතෙන්ම බලන මේ එකක් විදිහට කවදාවත් අහලා නැති එකක් මේ අහන්නේ කියන විදිහට ඒකටම අනුගත වෙලා ඒ කියන කරුණ විමසන විදිහට විමසන්න ඕන කියන එක තියනා නේද සංඥාංශ කියන්නේ. දහම විමසන්න එපා කියන එක නෙවෙයි. දහම ඉගෙන ගන්න එපා කියන එකත් නෙවෙයි. බුදුන් තරක් මේවා විමසන්න සාකච්ඡා කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ ගෙන දේශනාවනේ කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා. එතකොට බණ අහන්න සාකච්ඡා කරන්න ඒක අපි ත්‍රිපිටකේටම මුල් තැන දෙන්න ඕන. හැබැයි එතෙන්දී අපිට අර දහම දකින්න බාධා වෙන තැනක් තමයි මේ මතු කරන්න හදන්නේ. මෙන්න මේ ඒකට වචනේ තමයි ඔය සද්ධර්ම අභිමානය කියන එක. ඒක අපට තේරෙන්නේ නැහැ. මොකද අපි හිතන්නේ දැන් ඔය මොකක් හරි කියපු ගමන් ඒක තේරුම් ගත්ත ගමන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේකනේ. එතකොට ඒකෙන් ඉඳන් ඒකට ගලපන්නමයි මේ අනිත් ඒවා ඔක්කොම හොයන්නේ. එතන අපිට තේරෙන්නේ අපි දාගත්තු බුදුරජාණන් වහන්සේ කියුවේ මේකයි කියලා මේ අපි හිතාගත්තු එකට නෙමේ ගලපන්න හදන්නේ කියනවා වගේ එකක් කියලා අපි සාිනහස. ඒ කියන්නේ දැන් මාර්ගය නැත්නම් අනුගත වීම කියන්නේ මේකයි කියලා අපි දෙයක් හදාගන්නවා. ඊට පස්සේ ඕකට ගලපන්න අර අනුගත වෙන හැටි අහන්න යනවා. එහෙම අහන තාක්කල් මේ අර ඔය කියන වචන අනුගත වීම නැත්නම් කල්යාණ මිත්‍රයට නැවීම නැත්නම් අර සිත මොකද්ද මුදු කර්මඤ්ඤතාවී ඔය වගේ දේවල් වැඩෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස? ඒ කියන්නේ මෙන්න මේකයි වෙන්න ඕන කියලා අපි හිතාගත්තොත් එතනින් මේක වැළකීලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකයි කියලා හිතාගත්තොත් ඔන්න ඔතනයි වැරද්ද තියෙන්නේ. ඒකෙන් කියන්නේ මේක හොයන්න එපා කියන එක නෙවෙයි. පුළුවන් තරම් හොයන්නත් වෙනවා නේද ස්වාමීන් වහන්ස? අවසරයි.